මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ඕකා සම්බන්තු විසෝම සත්‍ති මාධ්‍ය වාර්තන ශීලං ධම්මයි ආචාර අනුග්‍රහං සත්‍තා ශීලං දේශනා සම්පති විසයම් සම්බන්තු විසෝම සත්‍ති මාධ්‍ය වාර්තන ශීලං ධම්මයි ආචාර අනුග්‍රහං සත්‍තා ශීලං දේශනා සම්පති සත්‍යම් සම්බන්තු විසෝම සත්‍ති මාධ්‍ය වාර්තන ශීලං ධම්මයි ආචාර අනුග්‍රහං සත්‍තා ශීලං දේශනා සම්පති
යමහං වදාමි තං වදේත. නමස්කාරයි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා.
ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අප්පමත්තෝ පමත්තේසු සුත්තේසු බහු ජාගරෝ. අබලස්සංව තීඝංසෝ හිත්වා යාති සුමේධසෝති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මේ අපේ රටට බුද්ධ ශාසනය දායාද ලැබුණු ඒ උතුම් දවසයි පොසොන් පෝය දවස. අපි කවුරුත් අහලා තිබෙනවා මේ පොසොන් පෝය දවසේ ඒ මහා මහින්ද මහ රහතන් වහන්සේ දෙවන පෑතිස් මහරජුරුවන්ගේ රාජ්‍ය කාලයේදී බුද්ධ ශාසනය මේ රටට ගෙනැල්ලා බුද්ධ ශාසනය මේ රටේ පිහිට වූ බව මේ අපි කවුරුත් දන්න දේ. නමුත් බුද්ධ ශාසනය කියන වචනය ගැන ඒ තරම් පැහැදිලි අවබෝධයක් වැඩි දෙනෙක් තුළ නැති බවයි පෙනෙන්නේ. බුද්ධ ශාසනය කියන වචනය ගත්තහම ශාසනය කියන වචනේ මූලික අර්ථය නම් පණිවිඩය කියන එකයි. ඉතින් අපි දල වශයෙන් කල්පනා කරලා බැලුවාම බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ලෝකයාට දෙන යම්කිසි පණිවිඩයක්. මේ පණිවිඩය අතින් අතට කටින් කටට යවන විදිය පණිවිඩයක් නෙවෙයි. තම තමන්ම පිළිපැදලා තම තමන්ම ක්‍රියාත්මක කරලා හදවතින් හදවතට ගෙන යන විදිය පණිවිඩයක්. ගොඩනැගිලි දාගැබ් වෙහෙර විහාර ආදී තැන්පත් වුණු දෙයක් නෙවෙයි. ඒ විදිහට මේ මනුෂ්‍ය ජීවිතය හා සම්බන්ධ දෙයක්. ඒකට මේ පණිවිඩය ධර්මයේ කෙටියෙන් සඳහන් කළා තිබෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන වචන තුන තුලින්. ඒ වචන තුන තුලින් ඒ පණිවිඩය ඉදිරිපත් කර බුදු පියාණන් වහන්සේ මේ සීල සමාධි ප්‍රඥා කියන පණිවිඩය තුලින් ඉදිරිපත් කරන්නේ අති තාපිස්මණින් මේ අති ගෝර භයානක සංසාරයෙන් මිදලා උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම පිළිබඳ පණිවිඩයයි. මේ ලෝකයේ තිබෙනවා පණිවිඩ ඉක්මන් පණිවිඩ කියලා જાතියක්. අප්‍රමාදව කළ යුතු අප්‍රමාදව ක්‍රියාත්මක කළ යුතු ඉෂ්ඨ කළ යුතු පණිවිඩ තිබෙනවා ලෝකයේ. මේ කාලයේ කවුරුත් දන්නවා ඒවා ගැන. නමුත් ඊට වඩා බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙන්නේ අප්‍රමාදීව කළ යුතු පණිවිඩයක් තමයි, ඉෂ්ඨ කළ යුතු පණිවිඩයක් තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන පණිවිඩය, නිවන් පණිවිඩය. මොකද ඒකට හේතුව බුද්ධෝත්පාද කාලය අතිශයින්ම දුර්ලභයි. මනුෂ්‍යාත්ම භාවයත්, බුද්ධෝත්පාද කාලයක ලැබෙන මනුෂ්‍යාත්ම භාවයත් ඒ වගේම ඉතාමත්ම දුර්ලභයි. ඊළඟට මනුෂ්‍යාත්ම භාවය කියලා කිව්වට මනුෂ්‍ය ජීවිතය කොයිතරම් කෙටිද කියන එක මේ පින්නතුන් හොඳට දන්නවා. කොයිතරම් ඉක්මනින් ජීවිතයක් විනාශ වෙලා යන්න පුළුවන්ද කියලා. ඒකට ජීවිතයේ කෙටි බව ගැන කල්පනා කරලා බැලුවත් බුදු පියාණන් වහන්සේලා මේ දෙන ඉතාම දුර්ලභ ඒ පණිවිඩය අකිතාක් ඉක්මනින් අප්‍රමාදීව ඉෂ්ට කළ යුතුව තිබෙනවා. එනිසා තමයි බුදු පියාණන් වහන්සේ දිනපතාම සුගතෝ ආදී හැටියට සංඝයා වහන්සේලා අමතලා අප්‍රමාදීන භික්කවේ සම්පාදියති කියන ඒ විදිහට අනුශාසනා කළ බව දැක්වෙන්නේ. අප්‍රමාදීව මහණෙනි, අප්‍රමාදීව නිවන් සඳහා කළ යුතු දේ සම්පාදනය කරන්න කියන එක. ඒ වගේම බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට කලින් ඒ අවසාන බුද්ධ වචනය හැටියට ප්‍රකාශ කළ වචන කීපයක් වය ධම්මා සංඛාරා අප්‍රමාදීන සම්පාදියති කියන එකයි. සියලුම සංස්කාරයන් ගෙවි යන ස්වභාවය ඇත්ද. ඒ නිසා අප්‍රමාදීව නිවන් කටයුතු සම්පාදනය කරන්න කියන එකයි. එහෙම කල්පනා කරලා බලනකොට මේ අප්‍රමාද කියන වචනය බුද්ධ ශාසනය අයන්න වගේ ඒ තරම් වැදගත්. එතකොට අපි මේ අද මාතෘකා කළ ගාථා ධර්මයක් අප්‍රමාදය පිළිබඳවයි. මේ ගාථා ධර්මය දේශනා කරන්නට හේතු වුණු අවස්ථාව පොතපතේ සඳහන් වෙන්නේ මෙහෙමයි. මේ ධම්මපදර්ශ කතාවේ බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ යහළු භික්ෂුන් වහන්සේලා දෙනමක්, මිත්‍ර භික්ෂුන් වහන්සේලා දෙනමක් බුදු පියාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන වස් කාලය ගත කරන්න ආරණ්‍ය විහාරයකට වැඩම කළා. මෙහෙම දෙනමම මේ විදිහට කර්මස්ථාන ලබාගෙන වැඩම කළ නමුත් එක නමක් ඒ වස් කාලය ගත කරමින් මෙහෙමයි. හන්දෑයානේ කල් තබාම දර එකතු කරගෙන ගිහිල්ලා ගිනි කබලක් හදාගෙන පොඩි සාමනීර කට්ටියත් එක එකතු වෙලා ගිනි තබමින් රාත්‍රියේ පළමු යාමේ ගත කරනවා. මේ තත්වයට මෙහෙම ජීවත් වෙනකොට අර අනිත් භික්ෂුන් වහන්සේ, අප්‍රමාදීව කටයුතු කරන භික්ෂුන් වහන්සේ අවවාද කළා තමන්ගේ යාළුවට, මිත්‍රයාට, ඔහොම කරන එක හරි නෑ, බුදුවරුන් අපටිකමින් රවට්ටන්න බෑ, අපි මේ ජීවමාන බුදු කෙනෙකුගෙන් කර්මස්ථාන ලබාගෙන අවිල්ලා තියෙන්නේ අප්‍රමාදීව මේ කටයුතු කරන්න ඕන කියලා ඒ විදිහට අවවාදාන ශාසනා කළා. නමුත් අර හාමුදුරුවෝ ඒවා පිළිගත්තේ නැහැ. ඒ වෙනුවට අර අප්‍රමාදීව කටයුතු කරන ස්වාමීන් වහන්සේ ඉතාමත්ම වෙහෙස මහන්සි වෙලා සක්මණේ භාවනා කළා. රාත්‍රියේ පළමුවෙනි යාමේ භාවනා කළා. බුදු පියාණන් වහන්සේ අවසර දී ඇති පරිදි මධ්‍යම යාමේ විවේක ගන්නට කුටියට වැඩම කරාම අර හාමුදුරුවෝ ඇවිල්ලා ඔච්චන් වගේ, ඒ කියන්නේ එක්තරා විදිහකට නිගා කිරීම වශයෙන් මහා අලසයා, මොකද මේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් මේ කර්මස්ථාන ලබාගෙන ওই විදිහට නිදාගන්නේ කියලා ඒ විදිහට කුසීතයක් කියලා නිග්‍රහ කරලා Taman ගිහිල්ලා හොඳ හැටි බුදිය ගන්නවා. ඔන්න ඔය විදිහට මේ දෙනම දෙආකාරයකට ඒ වස් කාලය ගත කළා. වස් කාලය අවසන් වෙන්න කලින් අර අප්‍රමාදීව කටයුතු කළ ස්වාමීන් වහන්සේ සිව්පිලිස් ඉන්දියාපත් රහත් තත්ත්වයට පත් වුණා. නමුත් අනික් ස්වාමීන් වහන්සේ මේ තත්ත්වය දන්නේ දෙනමම වස් කාලයෙන් පස්සේ බුදු පියාණන් වහන්සේ දැකීමට වැඩම කළා. බුදු පියාණන් වහන්සේ ඇසුවා, මහණෙනි කොහොමද වස් කාලය ඒ Taman මේ පැවිදි වීමේ පරමාර්ථය ඉෂ්ට කරගත්තද, අප්‍රමාදීව වාසය කළාද කියලා. එතකොට අර ප්‍රමාදයට වැටලා හිටිය හාමුදුරුව ඉස්සෙල්ලා කතා කරේ, කොහෙද ස්වාමීනි මේ හාමුදුරුවන්ට ප්‍රමාදයක් ගිහිල්ලා එතන බුදියගත් එකයි කරේ කියලා ඒ විදිහට නිග්‍රහ වෙන විදිහට වචනයක් පාවිච්චි කළා. බුදු පියාණන් වහන්සේට මේ தත්ත්වය පැහැදිලිව පෙන්වනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ අර භික්ෂුවට ප්‍රකාශ කළා, චෝදනා කළා, Taman ප්‍රමාදයට වැටිලා මේ අප්‍රමාදීව කටයුතු කරන මේ සංඝයා වහන්සේට මගේ පුත්‍රයාට උඹ නිග්‍රහ කරනවා කියලා. ඔන්න ඊළඟට උපමාවක් වශයෙන් මේ ගාථා ධර්මයේ වදාලා, ඒ කියන්නේ නුඹ හරියට මගේ නියම පුත්‍රයාට සමාන කරලා බලනකොට වේගෙන් දුවන අශ්වයෙක් ළඟ දුර්වලාශයෙක් වගේ කියලා ඒ අදහස දෙමින් අර අපි කලින් සඳහන් කළ ගාථා ධර්මයේ වදාලා, අප්පමත්තෝ පමත්තේසු සුත්තේසු බහුජාගරෝ අබලස්සං සීඝස්සෝ හිත්වා යාති කුමේදසෝ. ඒ අදහස ප්‍රමාදයට වැටුණු උන් අතර අප්‍රමාදී වූ නිදිගත් අය අතර අවදිමත් වූ නුවණැති පුද්ගලයා වේගෙන් දුවන අශ්වයකු දුර්වල අශ්වයකු පරදවා යන්නාක් මෙන් ඉක්මවා යයි කියන එකයි ඒ ගාථාවේ අදහස. එතකොට මෙතන මේ අප්‍රමාදේ ආනිසංස පක්ෂයයි මේ ගාථා ධර්මයෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයට දක්වා වදාළේ මේ කථාන්තර ආශ්‍රයෙන්. දැන් මේ අපි කල්පනා කළ බලමු මේ ගාථාවේ විශේෂයෙන්ම සඳහන් වෙන මේ අප්‍රමාද කියන වචනය තේරුම් ගන්න උත්සාහ කරමු. ලෝකේ අප්‍රමාදය කියන එක නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ කරනවා එදිනෙදා ලෞකික ජීවිතයට අදාළ හැටියට. නමුත් මේ ශාසනයේ අප්‍රමාදය කියන වචනය තෝරලා තියෙන්නේ මේ ගාථාව පිළිබඳව අර්ථ විවරණ ආදීදී අප්‍රමාදය සතියට සමාන කළා. සතිය කියන ගුණ ධර්මයට, සතිය කියලා කියන්නේ සිහිය. කොටිමතියතොත් අප්‍රමාදයක් සිහියත් කියන දෙක සමීකරණයක් හැටියට දක්වන්න පුළුවන් තරමට ඒ දෙක සමානාර්ථවත් හැටියට වගේ දක්වන්නේ මේ ධර්මයේ. ඒ වගේම අර නිදා ගැනීම කියන එක නැත්නම් බුදිය ගැනීම කියන එක ඒකත් ලෝකයා දක්වන අර්ථයෙන්ම නොවේ. ඒ වගේම අවිස්මත්ම කියන එක, ඒ වචන දැන් ලෝකයා හිතන්නේ දැන් අර හාමුදුරුවෝ ගිනි කබලක් තියාගෙන අවදිවයි හිටියේ. නමුත් ඒක නියම අවදිමත් බව නෙවෙයි. සති කියන ගුණධර්මය තමා තුළ දිනු කරගෙන සිහිවැතිව සිටීම තමයි නියම අවදිමත් බව. ධර්මයේ යෙදෙන වචන බොහෝ විට ගැඹුරු අර්ථයකින් යෙදෙන්නේ. බුදු පියාණන් වහන්සේම දැන් සමහර විට ලෝකයා අන්ධයි කියලා කියනවා. මෙච්චර මේ වැඩි දෙනෙක් ඉන්නේ ඇස් පෙනෙන අය. නමුත් ඇස් පෙනුනට මොකද අන්ධයි කියලා කියන්නේ? ප්‍රඥා ඇත නැති නිසා. අන්න ඒ වගේ කොයිතරම් අවදියෙන් ඉන්නවා වගේ අපිට පෙනුනත් ඇස් අරගෙන හිටියත් ඒ අය නිදි සිහිය නැත්නම් සතිය නැත්නම් ඔන්න විදිහේ තත්ත්වයක්. ඒ ධර්මානුකූලව මේ වචන දිහා බලනකොට මේ වචන වල අර්ථය විග්‍රහ කරනකොට අපිට කියන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ සතිය කියන ගුණධර්මය කොයිතරම් වැදගත්ද කියතොත්, ඒ වගේම අප්‍රමාදය කියන වචනය කොයිතරම් වැදගත්ද කියතොත්, බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා හරියට ඇතිකුගේ පාසටහනට අනිකුත් ඕනෑම සතිකුගේ පාසටහනක් ඇතුල් කරන්න පුළුවන් වගේ ඒකට ඉඩකඩ තියෙන වගේ මේ අප්‍රමාද කියන වචනය තුළට සියලුම කුසල් ධර්ම එකතු වෙනවා කියලා. ඒ තුලින් අපිට සලකා ගන්න පුළුවන් මේ සතිය කියන වචනය තුළටම මේ හැම දෙයක්ම එකතු වෙන බව. ඒ තරම් ඒක ප්‍රධාන දෙයක්. ඊළඟට ඒ හැම කුසල් ධර්මයකට මුල් වෙන්නේ මේ අප්‍රමාදයයි, අප්‍රමාද ගුණයයි. ඒ අප්‍රමාද කියන එකේ සාමාන්‍ය අපි ශාසනික අර්ථයක් හැටියට සැලකුවොත් අප්‍රමාදී වීමට කටයුතු කිරීමට නම් යම්කිසි වේගයක් අවශ්‍යයි. ලෝකයේ නොයෙකුත් වේගය දනවන, ජවය දනවන දේවල් තිබෙනවා. නමුත් ශාසනික ගමනට සඳහා උපකාර වන ජවය දනවන වේගය දනවන කාරණා අටක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන සංවේග වස්තු හැටියට මේ පින්තුන් අහලා ඇති. ජාති, ජරා, ව්‍යාධි, ඊළඟට මරණ, ඊළඟට ජාති කියන්නේ උත්පත්තිය, ජරාව, දිරායාම, මේ මහලු වයසට පත් වීම, නැත්නම් ශාරීරික උත්පත්තිය ඉඳලම යන පටන් ගන්න දිරායාමයි, ඊළඟට ව්‍යාධිය, දෙඩවීම, ඊළඟට මරණය, ඊළඟට අතීතයේ අතීත සංසාරයේ විඳින ලද සංසාරික දුක් ගැන බුදු පියාණන් වහන්සේගේ වචනය අනුව කල්පනා කරලා ඒ ගැන සංවේගය උපදව ගන්න පුළුවන් කෙනෙකුට. ඒ වගේම අනාගතේ මේ සසර දුක් කෙලවර නොකරොත් අනාගතේ සංසාරයේ විඳින්න වෙන දුක් ගැහැට. ඊළඟට මේ ජීවිතේම Tamanට ප්‍රත්‍යක්ෂයි මේ ආහාර වේල සඳහා ජීවිතය පැවැත්වීම සඳහා විඳින්න වෙන දුක්. ඔය විදිහේ සංසාරික වශයෙන් හැම දිනාටම සංසාරගත තත්ත්වයින්ට සමිනින දුක් ගැන හිතලා නිතර සංවේගවත් වූ බව දක්වනවා. ඒකෙදිට ඒ සංවේගමත් ආකල්පය තුලිනු ජවයේ උපදවගන්නේ. නමුත් ඒක ක්‍රියාත්මක කිරීමේදී සතියයි උපකාර වෙන්නේ. දැන් සතිය කියන එක ඒ සතියේ කෘත්‍යයන් සතියේ කොයි විදිහටද පවත්වන්නේ කියන ඒ කාරණා පිළිබඳව කල්පනා කළ බලනකොට දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා සතර සතිපට්ඨානයක්. මේ සති කියන සම්මා සති කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වන ගුණයක්. සති කියලා අපි සාමාන්‍යයෙන් දක්වන්නේ ගුණය විග්‍රහ කරලා තියෙන, තේරුම් කරලා තියෙන සතර සතිපට්ඨාන ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා. කොටින්ම ඒ බෝධිපාක්ෂික ධර්ම කියලා 37ක් දැක්වෙනවා. ඒ මුලටම දක්වන්නේ සතර සතිපට්ඨානයයි. ඒ තරම් එක මූලික ප්‍රාථමික දෙයක්. කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය කියලා මේ සිහිය පිහිටුවීමේ නියම අරමුණු. සාමාන්‍ය ලෝකයේ සිහිය කියලා කියනකොට සිහිය නැතුව ඉන්නවා, සිහිසන් නැතුව ඉන්නවා කියලා ওই දෙට නොයෙකුත් වචන තිබෙනවා. නමුත් ධර්මානුකූලව නියමාකාරයෙන් සම්‍යක් සතිය, නියමාකාරයෙන් සිහිය පිහිටුවිය යුතු අරමුණු හතරයි බුදු පියාණන් වහන්සේ මෙතන දක්වලා තිබෙන්නේ. කය අනුව බලමින් සිහිය පිහිටුවා ගැනීම කායානුපස්සන සතිපට්ඨානය කියලා කියන්නේ. ඊළඟට වේදනානුපස්සන සතිපට්ඨානය කියලා කියන්නේ වේදනාවන් අනුව බලමින් සිහිය පිහිටුවා ගැනීම. චිත්තානුපස්සන සතිපට්ඨානය සිත අනුව බලමින් සිතේ පැවතුම් ඒ තත්ත්වයේ අනුව බලමින් සිහිය පිහිටුවා ගැනීම. ධම්මානුපස්සන සිතට එන සිතිවිලි ධර්මාරම්මන ඒ අරමුණු අනුව බලමින් සිහිය පිහිටුවා ගැනීම. මේ ආකාරයට ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන සතියක් සිහියක් තමයි බුදු පියාණන් වහන්සේ දිනු කළ යුතු බව දක්වා වදාළේ. ඒකෝට මේ විශේෂයෙන්ම අපි මේකත් තේරුම් කරලා ගත්තොත් කර්මයක් දුරට හරි මේ වෙලාව ඇති පරිදි මේ කායානුපස්සන සතිපට්ඨානය දැන් කායගත සති කියලා කියනවා. කාය අනුව ගිය සිහිය එහෙම නැත්නම් කාය අනුව බලමින් ඇති කරගන්න ඒ පිහිටුවා ගන්න සතිය මේ අනුව බලමින් කියන එකත් අපිට කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. මෙතන අපිට හිතා ගන්න පුළුවන් දැන් වඩුවෙක් දී කැලලක් යතු ගන්නකොට මේක හරි ආකාරයේ යතු ගෑවිලා තියනවාද කියලා ඒක යථාතත්වයේ පිරික්සීමට එක්තරා විශේෂ දැල්මක් ඒ සඳහා යොදනවා. ඒ කියන්නේ මා යතු ගෑ දෙයක් කියන එහෙම මමත්වයක් නැතිව ඒකේ ධර්ම ස්වභාවයේ යථා ස්වභාවය තේරුම් ගැනීමට එක්තරා විශේෂ බැලමක් කරනවා. අන්න ඒ වගේ බැලමකින් තමන්ගේ කය දිහා බලන්නට වෙනවා. වේදනාවන් දිහා බලන්නට වෙනවා. සිත දිහා බලන්නට වෙනවා. සිතට එන සිතුවිලි දිහා බලන්නට වෙනවා. ඒවායේ ruci අරුචිකම් පිළිබඳව ලෝභයක් ඇති කරගන්නෙත් නැතුව, ද්වේෂයක් ඇති කරගන්න නැතුව මධ්‍යස්තව යථා තත්ත්වයේ තේරුම් ගැනීමට. ඔන්න ඔයයි ඔය කායානුපස්සන කායානුව බලමින් සිහිය පිහිටුවා ගැනීම කියලා කියන්නේ. ඉතින් මේකට අප නිදසුන් කීපයක් විතරක් අවස්ථානුකූලව ප්‍රකාශ කළොත් දැන් අපි දන්නෝ කයේ ක්‍රියාකාරීත්වයේ මූලිකම දේ තමයි ආනාපානය කියන එක. ආශ්වාස ප්‍රශ්වාසය උපන්දින සිටම උපන් අවස්ථාවේ ඉඳලම මේ ලෝකයේ ඒ වාතය අපි මේ ආශ්වාස කරනවා, ඊළඟට ප්‍රශ්වාස කරනවා. මේ ක්‍රියාවලිය ජීවිතය හා සම්බන්ධ නිසා තමයි ඒකට අපි ප්‍රාණය කියලා කියන්නේ. ඒ තරම් වැදගත් ක්‍රියාවලියක් කෙරෙන නමුත් අපි එදිනදා ජීවිතයේ මේකගෙන නොතකා හරිනවා. මේක ඉබේ කෙරෙන්න අරිනවා. ඔන්න ඒ ඉබේ කරන ක්‍රියාවලිය තුලයි මුලාව සැඟවිලා තිබෙන්නේ, මෝහය සැඟවිලා තිබෙන්නේ, කෙලෙස් සැඟවිලා තිබෙන්නේ, අඳුරු ගුහාව වගේ. අන්න ඒක නිසා තමයි අතිහිය කෙලෙස් වලට කුඩු දෙනවා. සිහිය කුසල් ධර්ම මතු කරලා දෙනවා. ওই විදිහ ස්වභාවයක් තිබෙන්නේ. සතියේ කෘත්‍ය කුසල් ධර්ම මතු කරලා දීමයි. සම්‍යක් සතිය කෘත්‍ය. එතකොට දැන් මෙතන මේ ආශ්වාස ප්‍රශ්වාස කියන ක්‍රියාව තුළ මේ ආශ්වාසය ආශ්වාස කරන අවස්ථාවේ සම්පූර්ණ අවධානය යොමු කරනවා. සම්පූර්ණ සැලකිල්ල යොදලා මේ ආශ්වාසය ඊළඟට ප්‍රශ්වාසය කරනකොට මේ ප්‍රශ්වාසය මේව ප්‍රශ්වාස කරනවා. කියලා අන්නේ හැඟීම ඇතිව ඒ අවබෝධය ඇතිව ආශ්වාස කිරීමක්. ඒ කියන්නේ ආශ්වාසය අනුව සතිය පිහිටුවා ගන්නවා, ප්‍රශ්වාසය අනුව සිහිය පිහිටුවා ගන්නවා. මේක උත්සාහයෙන් කළ යුතු දෙයක්. මොකද්ද මේකට ප්‍රධාන බාධකය? සාමාන්‍ය ස්වභාවය හිතට විතර්ක ගලාගෙන යනවා, සිතිවිලි ගලාගෙන යනවා. අපි වෙන දේවල් ගැන හිතන්නේ ආශ්වාස ප්‍රශ්වාසය ඔහේ ඉබේ කෙරෙන්න අරිනවා. නමුත් මෙතන කරන්නේ අභ්‍යාසයක්. මොකද්ද මේ විතර්ක කපා හරින්න සිද්ධ වෙනවා. සිතේ ශක්තිය විසිරලා තිබෙන්නේ විතර්ක උඩයි. ඒ අතට පංචකාම සම්පත්තිය අනුව වෙන නොයෙකුත් දේවල් අතීතයට අනාගතයට දුවන සිතිවිලි රාශිය නිසා සිතේ ශක්තිය තමන්ම අඳුරන්නේ නැහැ. සිතේ ශක්තිය ඉතාමත්ම සුළු ප්‍රමාණයක් ඉදිරියදා ජීවිතයේ ලෝකයා ප්‍රයෝජනට ගන්න. එතකොට ප්‍රඥාව ලබා ගැනීම තරම් මේ විශාල කෘත්‍යයක් කරන්න ඕන නම් මේ සතිය දිනු කර ගන්නට සිද්ධ වෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ මේක අමාරුවෙන් කළ යුතු දෙයක්, පහසුවෙන් කළ යුතු දෙයක් නෙවෙයි. නමුත් ඒ සඳහා යොදන උත්සාහය අපතේ යන්නේ නැහැ. මේ සිහිය පිහිටුවීම සඳහා විශාල උත්සාහයක් ආයාසයක් කෙනෙකුට දරන්නට වෙනවා එදිනදා ලෞකික ජීවිතය ගත කරන කෙනෙකුට. නමුත් ඒ සඳහා යොදන ඒ උත්සාහය ඒක අපතේ යන්නේ නැහැ. ඇත්ත වශයෙන් මේක ඉතුරුවක්, ලොකු ඉතුරුවක්. දැන් අපිට එදිනදා ජීවිතේ පවා ඒ සිදුවන සිදුවීම් මාසින් අපිට හිතා ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. දැන් අපි දන්නවා අපිට කවුරුවත් කිව්වොත් මේ නිදසුනක් හැටියටයි දෙන්නේ. කට පොඩි කුප්පියකට පොල් තෙල් ටිකක් වක් කරන්නයි කියනවා. එතකොට මේක අපි අතිහියෙන් කරොත් තෙල් පොච්චර විසිරෙනවද? වෙවුල මේක වක් කරන්න බෑ. නමුත් හොඳට සිහිය පිහිටුවක් අවස්ථාවේදී මොකද කරන්නේ? හරියට අර ඒ බෝතල් කටට යොමු කරලා වක් කරන්න පටන් ගන්න තෙල් ධාරාව නොසිඳම හොඳ ලස්සනට ඒක ඇතුළට වක් කරන බිඳුවක් අතුවත යන්නේ නැතිව. ඔන්න ඔය උපමාව බුදු පියාණන් වහන්සේ බොහෝ විට දක්වලා තිබෙනවා. හරියට සතිය පිහිටුවාගත්තු කෙනෙකු පිළිබඳව සිනිද්ධා තෙල් ධාරාව හෝ සීරියාපතෝ කියලා. ඉරියව් පැවැත්වීම පවා අන්න අර තෙල් ධාරාවක් වගේ ඉතාම සෞම්‍යයි. හැලැප්පුම් නැතුව ඉතාම හොඳින් ගලා බසිනවා. අන්න ඒ වගේ එතකොට සතියේ අපි මේතනින් තේරුම් ගත්තා එදිනදා ජීවිතේ පවා සිහිය ඇති වෙලාවේ හරියාකාර සතිය පිහිටුවාම ඒ අවස්ථාවේ ලොකු ඉතුරුවක්. ඔන්න ඒ අදහස අනුව ඉතින් අර ආනාපාන සතිය ආදී දේවල් වලදී බොහෝ විට ඒ විතර්ක ක්‍රමානුකූලව ඒ භාවනා කර්මස්ථානාචාර්යවරුන් කියන ආකාරයට ක්‍රමානුකූලව ඉතාමත්ම උත්සාහයෙන් ඒ විතර්ක කපා හැරලා ක්‍රමක්‍රමයෙන් සතිය සිහිය සම්පූර්ණයෙන්ම ආශ්වාසයනකොට ඒ ආශ්වාසය තුලම ඉන් පිට යන්නේ නැහැ හිත. ප්‍රශ්වාසය කරනකොට ඒ ප්‍රශ්වාසය තුලම හිත පිහිටවනවා. ওই විදිහට කිරීමෙන් තමයි අර සතිය කියන එක ක්‍රමක්‍රමයෙන් දිනු වුණාම ඇත්ත වශයෙන් අර කලින් ආයාසයෙන් කළ දෙය નિરાයාසයෙන් කරන නිරුත්සාහයෙන් විභේතම කරනවා. ඒ බඳු අවස්ථාවට කියන්නේ උපට්ඨිත සති කියලා. අර සතිපට්ඨාන කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. ඒක අභ්‍යාසයක්. සිහිය පිහිටුවාගත්තු පුද්ගලයා පිළිබඳව කියන්නේ උපට්ඨිත සති. එනබ සිටි සිහිය කියලයි. සිහිය සමාවෙත හැමතිස්සම Taman ළඟ ඉන්නේ. දැන් අපි ගෙදරවල් වල වැඩකාරයෙක් එහෙම ඈතක ඉන්නවා නම් අපිට නිතරම කතා කරන්න වෙනවා මේ ඇවිල්ලා මේ වැඩේ කරන්න කියලා. නමුත් වැඩකාරයා ළඟම ඉන්නවා නම් යන්තම් යොමු කර හැටි ඒ තැනත් ඇයි වැඩේ කරනවා. අන්න ඒ වගේ එළඹ සිටීමේ ප්‍රයෝජනය ඒකයි. ඕක ඉතින් උත්සාහයෙන් ආයාසයෙන් කළ යුත්තක්. ඒ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සතිය පිහිටුවීමයි. ඒ වගේම එදිනදා ජීවිතයේ ඉරියව් පැවැත්ම පිළිබඳව ඒකත් හොඳ අභ්‍යාසයක් සතිය පිහිටුවා ගැනීමට. බුදු පියාණන් වහන්සේ දක්වන ඒ සතිපට්ඨාන සූත්‍රයේ ඉරියාපත පිළිබඳ කොටසේ ගච්ඡන්තුවා ගච්ඡාමිති පජානාති කියන්නේ යන්නේ යමී දැනගනි. ඊළඟට සිටියේ සිටියමී දැනගනි. හිඳගත්තේ හිඳගත්තේමී දැනගනි. ඊළඟට සයනය කරන්නේ හාන්සිවිලා ඉන්නකොට ඒ සයනය කරන්නේ දැනගනි. මේකේ වැඩි දෙයක් නෑ වගේ පෙනෙන්නේ. නමුත් මේක තුල හැම දෙයක්ම තිබෙනවා. මේන් කරන්නේ අර විතර්ක කපා හැරලා ඉවතට යන සිත, වික්ෂිප්ත විසිරෙන සිත ඒක අරමුණක පිහිටුවා ගැනීම. ඕකයි සතිය කියලා කියන්නේ සිහිය. එතකොට ওই විදිහට ඒ ඉරියව් පැවැත්වීම, ඒ ලොකු ඉරියව්. එපමණක් නෙවෙයි තවත් උත්සාහවත් වෙලා කුඩා ඉරියව් පිළිබඳව සතිය පවත්වන්න බුදු පියාණන් වහන්සේ අනුශාසනය කළා තිබෙනවා. අර ඉබේ කරන ක්‍රියාවන් සිහියේ පාලනය යටතට ගැනීමයි පරමාර්ථය. ඉබේ කරන ක්‍රියාවල් ක්‍රමක්‍රමයෙන් සිහියේ පාලනයට ගැනීම. දැන් ඒකට දක්වනවා අතික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරීව. ඒ ඉදිරියට යාමේදී ආපසු යෑමේදී කියන ඒ ක්‍රියාවන් හිදීත් වැඩි ඈතකට යාම නොවේ. නගරයට යාම වගේ දෙයක් නෙවෙයි. ඒ Taman ඉන්න තැනින් ටිකක් එහාට යාම පවා. ඒ ඉදිරියට යාමේදී ඒ ඉදිරියට යනවා කියන හැඟීම ඒ පිළිබඳව හොඳ දැනුවත්ව කිරීමයි. මේ සතියත් එක්කම යන අනිත් වචනේ තමයි දැනුවත් වීම. අපි සතිය කියන එකට සිහිය කියලා කිව්වොත් සිහිය ඇතිව ඒ වගේම දැනුවත්ව කරනවා. නොදැනුවත්ව නෙවෙයි. ඉතින් ඒ විදිහට දැනුවත්ව ඉදිරියට යනවා. ආපසු එීමත් දැනුවත්ව කරනවා. ඊළඟට අභික්කන්තේ පටික්කන්තේ සම්පඥානකාරිය හොති ආලෝකිතේ විලෝකිතේ ඉදිරිය බැලීමෙන් ඊළඟට අවට බැලීමේදී එහෙම නැත්නම් ඒ බැල්ම හෙලලා ආපහු ඒ බැල්ම මෑතට ගැනීමේදී ඕකෙදිත් ඒ නියම ආකාරයෙන් දැනුවත්වම කරනවා. ඊළඟට ඒ වගේම ඉදිරිය බැලීම වගේම ඊළඟට අඟපසඟ අත්පාදිය නැවීමේදී ඒවා දිගහැරීමේදී ඒ කටයුතුත් අතීතාග් දුරට ඒවා පිළිබඳව දැනුවත්ව කරන්න උත්සාහවත් වෙන්න ඕන. ওই අභ්‍යාසය තුලින් ඒ විදිහට අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරියෝති ආලෝකිතේ විලෝකිතේ සම්මිංගිතේ පසාරිතේ එපමණක් නොවේ ඊළඟට අනිකුත් ඒ ආහාර පාන ගැනීමේදී ඒ වෙන එකක් සබා ඒ වැසිකිලි කැසිකිලි කටයුතු කිරීමේදී පවා ඒ හැම එකෙදීම ඒ Taman කරන හැම ක්‍රියාවකටම ඒ සතිය යොදලා සිහිය යොදලා ඒ විදිහට ක්‍රියා කිරීමෙන් තමයි ක්‍රමක්‍රමයෙන් අර කුඩා ඉරියව් පවා ඉබේ කෙරෙන්න නොදී ඒ ඉරියව් පැවැත්වීමත් සතියෙන් කරනවා. ඔය විදිහට දිනු කරගත්තු සතියේ ආනිසංසයක් ඒ විදිහට දිනු නොකරගත්තු එහෙම නැත්නම් අසිහියේ ඇති ආදීනවත් බුදු පියාණන් වහන්සේ නොයෙකුත් විදියේ උපමා වලින් නොයෙකුත් විදියේ උපමා කතා වල වලින් පෙන්눔 කරලා තිබෙනවා. දැන් ඒ සාමාන්‍ය උපමාවක් උපමා කතාවක් කියුවාම කෙනෙකුගේ හිතට ඒක හොඳට ජීර්ණ වෙනවා. ඒක නිතරමතු කරගන්න පුළුවන්. ලොකු පොතක් කියෙව්වා වගේ ඒක උපමාවක් ගත්තාම ඒක හොඳට හිතේ තැන්පත් වුණා නම් ඒ අනුව තමන්ගේ සතිය දිලිහෙන අවස්ථාවේ සිහිපත් කරගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ මේ සතිය පිළිබඳව වදාරලා තිබෙනවා සති ආරක්ෂාරතී කියලා. ආරක්ෂාරතී කියලා කියන්නේ පින්වතුනි සාරතී කියලා කියන්නේ රථාචාර්යා. ආරක්ෂ රැක්මේ යෙදෙන රථාචාර්යයන්. දැන් ඒ විදිහේ රථයක් එළවනකොට ඒ රථය අදින සතා අශ්වයෙක්කෝ හරකෙක්කෝ වේවා ඒවා පිළිබඳ ඒ සතා පිළිබඳ යම්කිසි රැක්මේ සිටින්ට සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහේ රැක්මේ සිටීමත් ඒ මෙහෙයීමත් ඒ හැම එකක්ම මේ සතියට අයිති බව පෙන්වුම් කරනවා. සති ආරක්ෂාරතී. ඊළඟට ඒකටම අදාළව අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ඒ ධර්මයේ සඳහන් වෙන හොඳ ආදර්ශවත් කතාවක්. බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක කසී භාරද්වාජ කියන ඒ බ්‍රාහ්මණයා සීසාන තැනට ඒ අය ආහාර ගන්න වෙලාවේ එතෙන්ට වැඩම කළා පිණ්ඩපාත. මේ බ්‍රාහ්මණයා ශ්‍රද්ධාවක් නැති නිසා බුදු පියාණන් වහන්සේට අභියෝගයක් කළා. මහණ මම සීසාමි වපුරමි. සීසා වපුරා වළඳමි. මහණ නුඹත් ඔබත් සීසාව වපුරව සීසා වපුරා වළඳව. ඒකට බුදු පියාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මෙහෙමයි. බමුණ මමත් සීසාමි වපුරමි සීසා වපුරා වළඳමි. එතකොට මේ බමුණ අහනෝ කොයි මේ ශ්‍රමණ ගෞතමයන් කියනවා මේ සීසානවයි වපුරනවා කියලා මට නම් පේන්නේ නැහැ ඒ කිසි ගොවිතැන් හා පිළිබඳ කිසිම උපකරණයක් කියලා. අන්නේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ගාථා පෙළකින් ඒ සමන්ගේ ගොවිතැන් හා සම්බන්ධ උපකරණ මාලාව දක්වනවා. ඒක ඉතාමත්ම කෙනෙකුට හිතේ කාවදින විදිහේ උපමාවක්. සද්ධා බීජං සපෝ වුට්ටි පඤ්ඤාමේ යුග නංගලං හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාල පාචනං කියලා. අපි මේක සිංහලට නැගුවොත් මේකත් අපිට පුළුවන් සාමාන්‍ය කල්යක් හැටියට වගේ ගන්න. ශ්‍රද්ධාව විස්තර වියයි තපස වැසිදියයි ප්‍රඥාව මගේ විය ගහයි නඟුලයි හිරිය නඟුලිසයි මනස යොතයි සතිය මගේ සී වැලයි කෙවිතයි. ශ්‍රද්ධාව තමයි එතකොට මේ විස්තර වීය. ඊළඟට තපස තමයි වැසිදිය වර්ෂා ජලය. ශ්‍රද්ධා බීජං තපෝ වුත්ති. ඊළඟට ප්‍රඥාව තමයි විය ගහයි නඟුලයි. හිරි කියලා කියන ඒ පවට ඇති ලැජ්ජාව කියන ගුණය ඒක තමයි නගුලිස. හිරි ඊසා මනෝ යොත්තං මනස කියලා කියන්නේ හිත. හිත තමයි යොත. ඔන්න ඊළඟට අන්තිමට කියන අපට ඕන කරන දේ සතිමේ පාල පාචන. සතිය සිහිය කියන ගුණ ධර්මය තමයි ඒ හී වෙලයි කෙවිතයි. මේ විශේෂයෙන්ම ආදී කටයුතු වලදී මේ ඒ වායේදී අර රැක්මේ යෙදෙන ආරක්ෂාව යෙදෙන මෙහෙයීම කියන අදහස මෙතනුත් දැක් වෙනවා මේ උපමාවෙන්. ඒකට ওই විදිහට ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා තවත් තැනක සුනක්ඛත්ත කියලා එක්තරා උපාසක කෙනෙක් බුදු පියාණන් වහන්සේගෙන් අසූ ප්‍රශ්න මාලාවකට ඒ ධර්ම සාකච්ඡාවකදී බුදු පියාණන් වහන්සේ සමන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කළා මම තමයි ලෝකයේ ඉන්න උත්තරීතර ශල්‍ය වෛද්‍යවරයා. මගේ වැඩේ මේකයි. ලෝක සත්‍යය තුල ලෝක සත්‍යයගේ හදවත තුල ඇනිලා තිබෙන විස උලක් තිබෙනවා. විස කටුවක් තිබෙනවා තණ්හාව නැමැති. ඒ කටුව මම ඇදලා ඒ රෝගියා සුවපත් කරනවා. ඒ කටුව ඇදීමට මම පාවිච්චි කරන ඒ උපකරණය මොකද්ද? අඬුව මොකද්ද? සතියයි. ඊළඟට ඒ තුවාලේ ඒ කටුව ඇදලා දැමීමට ප්‍රඥාව නැමැති සැත. සැත්කම කියලා කියන්නේ ආයුධය. ඒක පාවිච්චි කරනවා. ඒකොට ප්‍රඥාවෙන් තමයි මේක සම්පූර්ණයෙන් ඇදලා දාන්නේ. අර සතියෙන් තමයි මේක මොහොදු කරලා ගන්නෙ, මතු කරලා ගන්නෙ. අන්නේ විදිහට සතියේ තිබෙනවා මතු කරලා දෙන ස්වභාවයක්. මේ හැම එකකින්ම අපිට හිතා ගන්න පුළුවන් සතියේ වටිනාකම. ඉතින් එතන ඒ විදිහට දක්වලා තිබෙනවා. ඊළඟට තවත් අවස්ථාවක ධර්මයේ සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ ඇතිකුට උපමා කරලා. බුදු පියාණන් වහන්සේ ඇතිකුට උපමා කරලා ඊළඟට ඇතහාගේ අවයව තුලින් බුදු පියාණන් වහන්සේ තුල පිහිටි ගුණ ධර්ම එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන ගුණ ධර්ම පෙන්නුම් කරලා තිබෙනවා. ඉතින් ඒ හැම එකක්ම නොකියුවත් ඇතාගේ හොඬවැල ශ්‍රද්ධාවට උපමා කරලා තියෙනවා. දල දෙක උපේක්ෂාවට උපමා කරලා තියෙනවා. හිස ප්‍රඥාවට උපමා කරලා තියෙනවා. සතිය ඇතාගේ බෙල්ලට උපමා කරලා තියෙනවා. දැන් ටිකක් හිතලා බලනකොට මේ පින්නතුන්ට උනත් මොකද මේ ඇතාගේ බෙල්ලට මේ සතිය උපමා කරේ සිහිය උපමා කළේ කියලා සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ඇතාගේ බෙල්ලේ විශේෂත්වයක් තිබෙනවා. ඒකට අපි එක්තරා නිදර්ශනයක් හැටියට කියනවා නම් දැන් කලාතුරකින් නමුත් දකින්න ලැබෙනවා ඇතම් කෙනෙකුට කැලේ ඇතෙකු සිංහයෙක් එක්ක කරන සටන. සිංහයා තමයි සාමාන්‍ය සතුන් අතර රජා හැටියට හිතන්නේ. නමුත් සමහර අවස්ථාවල ඇතා ජය ගන්නවා. ඇතා ජය ගන්නේ කොහොමද? සිංහයා හැමතිස්සෙම බලන්නේ ඇතාට නොපෙනෙන්න, අහු නොවෙන්න කුඹස්තලයට පනින්නයි. නමුත් ඇතාගේ ශරීරයේ පිහිටලා තිබෙන ආකාරයේ ක්‍රියා කරන ආකාරයේ කොයිතරම් ආශ්චර්යවත්ද කියතොත් ඇතාට බෙල්ල විතරක් හරවන්න බෑ. බෙල්ලත් එකම කඳක් හරවනවා. එතකොට මුළු අවධානය, පූර්ණ අවධානය යොමු වෙන හැමතිස්සෙම සිංහයාට. සිංහයාට පනින්න හැටියක් නෑ එතකොට. හරිම වේගෙන්, තාම ශීඝ්‍රයෙන් සිංහයාත් බලනවා කොහොම හරි ඇතාගේ කුඹස්තලයට පනින්න. නමුත් ඇතා තාම ශීඝ්‍රයෙන් මුළු ඇඟම හරවලා බෙල්ල විතරක් නෙවෙයි. අන්න ඒක නිසා එබඳු අවස්ථාවක ඇතා දිනනවා. කියෙන් අපිට පෙනෙන්නේ දැන් රිලෙවෙක් වඳුරෙක් දිහා බැලුවාම හැමතිස්සෙම ඒ අතට මේ අතට තිස හරවමින් ඉතාම වික්ෂිප්ත ස්වභාවයක් විසුණු සිතක් පෙන්නුම් කරනවා. ඇතාගේ ඒ තියෙන අර අනිත් ශ්‍රේෂ්ඨ ගුණාංග වගේ ඇතා පිළිබඳව කියන්නේ ඇතාට ආපහු බැරිලා බලන්න ඕන නම් මුළු කඳම හරවලා. ඒ ගුණය බුදු පියාණන් වහන්සේට විශේෂයෙන් පිහිටුවා තිබුණවා සඳහන් වෙනවා. නාදාපලෝකිත කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම හැරිලයි ආපසු බලන්නේ. අන්නේ විදිහට එතකොට ඒක එදිනදා ජීවිතයේ Tamante ශාරීරික වශයෙන් පිහිටා නොතිබුණත් සතියෙන් සතිය අර ඇතාගේ බෙල්ල තුප්මා කිරීම හේතුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඔන්න විදිහට අපිට මේ සතිය කියන්නේ ඒ නොවිසිරණ ආකාරයෙන් අවික්ෂිප්ත ආකාරයෙන් යම් කිසි දෙයකට පූර්ණ අවධානය යොමු කිරීමයි. දැන් අපි කිව්වා ආශ්වාස ප්‍රවත්වන අවස්ථාවේ වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ. ඒ යන ආශ්වාසය තුලමයි. එහෙම නැත්නම් ප්‍රශ්වාසය තුල, එහෙම නැත්නම් ඒ ඉරියව් පැවැත්වීමේදී ඒ දේ පිළිබඳව ලොකු කුඩා ભેදයක් නැහැ සතියට. සුළු දේ තුලින් පමා සතිය මතු කරලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහේ ඒ නොවිසුරුණු හිතක් ඇති කර ගැනීමට සතිය පුරුදු කළ යුතු බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මොකද ඒකට හේතුව ඒ සතිය හොඳට පිහිටියාම ඉබේටම ඒකම සමාධිය එනවා. ඒක නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතිය ළඟට සමාධිය තියෙන්නේ. සතර සතිපට්ඨානය වඩන තැනත්තා ඒ උත්සාහයෙන් දිනු කරගත්තු සතිය කල්යාණික නිරායාසයෙන් මෙනවා. නිරායාසයෙන් හැමතිස්සෙම සතිය තමා ළඟමයි. අන්න ඒ බඳු අවස්ථාවේ කෙනෙකුට පුළුවන් හොඳ සමාධිමත් සිතකින්, සමාධිමත් සිතක ස්වභාවයයි සතිය, අසමාහිත වික්ෂිප්ත සිතක ස්වභාවය අසිහිය. ඔන්න ඔය දෙක තේරුම් ගැනීමෙන් අපට හිතා ගන්න පුළුවන් මේ සතිය කියන ගුණ ධර්මයේ ශාසනික ගුණ ධර්ම අතර ප්‍රධාන තැනක් ගන්න බව. ඉතින් ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ඔය සතියෙහි ආනිසංස පක්ෂය දක්වා වදාලා ඒ සතිය කොයි විදිහටද පැවැත්විය යුත්තේ කියන එක. ඒ ඇත්ත වශයෙන්ම අපතේ යාමක් නෙවෙයි. ඒ තමන්ට ආරක්ෂාවක් වෙනවා. සිතේ ආරක්ෂාව. අර ආරක්ක සාරකී කියලා කිව්ව සිතට එන ආරක්ෂාව තමයි සිතට රැක්ම ලබා දෙන්නේ. සිත පිළිබඳව රැක්මේ යෙදෙන්නේ මේ සතියයි, සති කියන ගුණයයි, සිහියයි. ඊළඟට පමණකින් නවතින්න නැතුව සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ මේ විශේෂයෙන්ම කායගත සතියේ, කය අනුව ගිය සිහිය, එහි ඇති වැදගත්කම පිළිබඳව සමහර විට කෙනෙකුට පුදුම හිතෙන විදිහේ උපමාවල්, උපමා කතාවල් බුදු පියාණන් සංඝයා වහන්සේලා හමු වෙත ලැබුවා. එබඳු එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ පිටිගමම්ම දේශනය ආරම්භ කරනවා. ජනපද කල්යාණි, ජනපද කල්යාණි කියලා විශාල සෙනඟක් ඔන්න රැස් වෙනවා. ഘോഷා කර කර විශාල පිංසක් රැස් වෙනවා. මේ ජනපද කල්යාණිය නටන්නත් ගී ගයන්නත් දක්ෂයි. ඒක නිසා ඔන්න ඊළඟට ඒක දැනගත්තාම ජනපද කල්යාණි නටනවා, ගී ගයනවා කියලා තව තවත් විශාල සෙනඟක් ඔතන රැස් වෙනවා. දැන් මේ කාලේ වුණත් ඒ විදිහේ දේවල් වෙනවනේ, මේ පිංසුට හිතා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට පිරිසක් රැස් වෙලා ඉන්නවා. ඔන්න ඊළඟට මෙතෙන්ට එනවා බුදු පියාණන් වහන්සේ බදාරන්නේ මේකයි. ඊළඟට මේ ස්ථානියට එනවා ජීවත් වෙනු කැමැති, මරින්ට කැමැති, සැපයට කැමැති, දුකට කැමැති යම් කිසි පුරුෂයෙක් එනවා. ඒ පුරුෂයාට අර පීසේ පාණ්ඩය කියනවා, ඔන්න දැන් අපි නුඹට දෙනවා තෙල් පාත්‍රයක් ඔළුවට තියාගෙන යන්න. මුව පිට දක්වා පිරුණු තෙල් පාත්‍රයක්. ඔක ඔළුවට තියාගෙන යන්න ඕන. මෙන්න මේ ජනපද කල්යාණිය නටන තැනත් මහජනයා රැස්සෙලා ඉන්නේ මේ පිරිස මැදිනුත්. මේ දෙක මැදි, ඒ කියන්නේ ජනපද කල්යාණිය කියලා කියන්නේ ඇලුම, ඇලීම. පිරිස කියලා කියන්නේ ගැටුම, පිරිසක් ඇති තැන ගැටුම. ඔන්න ඔය ඇලීම් ගැටීම් දෙකෙන් තොරව කියන එකයි ඔතන අදහස. එතකොට ඔය මේ ජනපද කල්යාණියටත් රැස්සෙලා ඉන්න මහ පිරිසටත් අතරින් මේ තෙල් පාත්‍රය හිස උඩ තියාගෙන යන්ට ඕන. හැබැයි ඊළඟට ඔබේ පිටිපස්සෙන් එනවා ඇති, කවුද එන්නේ? ඔසවාගත් කඩුවක් ඇති කෙනෙක් එනවා පිටිපස්සෙන්. ඔය තෙල් පාත්‍රයෙන් ටිකක් හරි හිරුනොත් එවෙලෙම හිස ගසා දමනවා ඇති. ඕකයි බුදු පියාණන් වහන්සේ දුන්න උපමා කතාව. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ සංඝයා වහන්සේලා අහනවා, මහණෙනි මොකක්ද හිතන්නේ? අර අර ජීවත් වෙන්න කැමැති මරණයට අකමැති මිනිසයා අර විදියේ තර්ජනයක් පිටිපස්සෙන් එද්දි ඒ අප්‍රමාද බව ඇතෑරලා ප්‍රමාදයට වැටිලා අර තෙල් පාත්‍රයේ ටිකක් හරි ඉහිරවනවාද කියලා උන් ඔය උපමාව දීලා ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මම මේ දුන්න උපමාවක් මේ මුව පිට දක්වා පිරුණු තෙල් පාත්‍රය කියලා කියන්නේ කායගත සතියට උපමාවක් කය අනුව ගිය සිහිය පිහිටුවීමේ වැදගත්කමයි එතනින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ ඒ සිහිය ආරක්ෂා කරගත යුත්තේ ලෝකයේ තියෙන ඇලුම් පක්ෂයෙන් නුත් ලෝකයේ තියෙන ගැටුම් පක්ෂයෙන් උත් හිත මෑත් කරගෙනයි ඒකයි මේ ඒක ඉතාමත්ම දුෂ්කර දෙයක් දැන් කෙනෙකුට පුදුම හිතෙනවා මේ උපමාව ඒක ගැන සංවේගය පවා කෙනෙකුට ඉති වෙන හිතෙන හිතා ගන්න පුළුවන් අර අවස්ථාවේ හිත කියන්නේ ජනපද කල්යාණි පැත්ත බලන්න කියලා නමුත් ඊළඟට මේ පැත්තෙන් මිනිස්සුන්ගේ මේ හැසිරීම නිසා නොයෙකුත් හිත ගැටෙනවා ඒ දෙකෙන්ම ඉවත් වෙලා අර විදිහට අරගෙන යනවා තෙල් පාත්‍රේ ඔන්න ඔය විදිහේ මේ විදිහ උපමා සාබුදු පියාණන් මහසී දැක්වා මින් පෙන්නුම් කරන්නේ මේ සතියේ ඇති වැදගත් තමයි මේ වඩන්නේ මොකටද මේ කරන්නේ මොකටද අප්‍රමාද කියන වචනයට ඒ තුලින් බුදු පියාණන් මහසී දක්වා වදාළේ සංවේග වස්තු ආශෙන් දක්වා වදාළ මේ දුර්ලභ අවස්ථාවෙන් යම් කිසි ප්‍රයෝජනයක් ගැනීමටයි සතර දුක් කෙලවර කරගන්නට බලාපොරොත්තු වෙනවනම් මේ වකල් දමා ඉඳන් ඉන්න බෑ සතිපට්ඨානීය භාවනාව කියන එක ජීවිතයේ අවසාන කාලේ රාතපය වැවුලන කාලයට පමණක් සීමා කරල යුතු නෑ ඉදිනදා ජීවිතයේ මේ විදිය මේ පෝය දවසක සිල් සමාදන් වෙලා හරි ඒ වගේම තම තමන්ගේ ඉදිනදා ජීවිතයේ යම් කිසි විවේකයක් සලසාගෙන හරි ආරම්භයක් කරන්න ඕන විශේෂයෙන් පේවිලා මේම කිරීම ආරම්භයක් කිරීමයි වඩාත් හොඳ ඉදිනදා ජීවිතයට එක්තරා මට්ටමකින් කරන්න පුළුවන් නමුත් විශේෂයෙන්ම සමාජයේ දැන් තියෙන තත්ත්වයේ අනුව නොසන්සුන් තත්ත්වයේ අනුව මේ විදියේ ඒ ආගමික ඒ ප්‍රතිපත්ති රැකීමට ඉතාමත්ම අපහසු ඉදිනදා ජීවිතයේ ඒක නිසා විශේෂයෙන්ම ආරම්භයක් කළ යුතුයි මෙන්න මේ විදිහට විවේකයක් අරගෙන මොකද මේ සතිය කියන එක පිහිටුවන්ට සිද්ධ වෙන්නේ සමහර විට ලෙඩෙක් හැටියට බොහොම අමාරුවෙන් ඒ ඉරියව් ආදී ඒ කටයුතු ඒවා හෙමින් කිරීමෙන් ඒ වගේම බොහෝ විට අනිකුත් කටයුතු වලින් හිත මෑත් කරගෙනයි මේව කරන්න සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් මේක සතිය පිහිටුව ගන්න අමාරුයි සිත අතීතයට අනාගතයට දුවනවා තව නොයෙකුත් දේවල් වලට දුවනවා වික්ෂිප්ත වෙන ස්වභාවයයි සිතේ දීර්ඝ කාලයක් අපි සංසාරේ පුරුදු කරලා තිබෙන්නේ තිරිසන් සතුන් හැතිරෙන ආකාරයෙන් අපට හිතා ගන්න පුළුවන් මනුෂ්‍ය ශරීරයක් ලැබුණාට මොකද මනුෂ්‍ය රූපේන මෘගාචරන්ති කිව්වාගේ බොහෝ දිනකින් තුල තිබෙන්නේ තිරිසන් ගති තිරිසන් පැවතුම් ඒක නිසා විශේෂ උත්සාහයක් ප්‍රයත්නයක් නැතිව අතීත සංසාරයේ තම තමන් දිනු කරලා තිබුණත් බුදුවරුන් යටතේ ඒ ගුණධර්ම ඒවා යින් ප්‍රයෝජනයක් ගන්නට බෑ අලුයට තියෙන ගිනි පුපුරු වගේ ඒක නිසා යම් කිසි කෙනෙකුන් ඒ උත්සාහයක් යොදනවා නම් සමහර විට තමන්ගේ දැන උගත්තම් කොයි පමණ හෝ වේවා වයස් ප්‍රමාණය කොයි පමණ හෝ වේවා හත් අවුරුදු අය පවා රහත් වුණු බව සඳහන් වෙනවා ඒ උත්සාහයක් යොදනවා නම් ඒ තුලින් මතු කර ගන්න පුළුවන් පුණ්‍ය ශක්තිය ඇතොත් ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඒ තමන් බලාපොරොත්තු වෙන ලෝකෝත්තර තත්ත්වය එහෙම මතු කරගෙන මේ භයානක සංසාරයේ නක් නිදීමයි එතකොට මේ ශාසනය කියන්නේ අර අපි කලින් කිව්ව ආකාරයට මේක ඉක්මන් පණිවිඩයක් අප්‍රමාදීව ඉෂ්ට කළ යුතු පණිවිඩයක් කටින් කටට යන පොතින් පොතට ගෙන යන පණිවිඩයක් නොවේ පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියලා තුන් පැත්තක් තිබෙනවා ඒ විදිහට ඒ ධර්මය ඒ එකිනෙකාට කියලා දීම් ආදී කොටසකුත් තිබෙනවා නමුත් ඇත්ත වශයෙන්ම මේ ශාසනය ගෙන යන්න ඕනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ ධර්මයේ මාර්ගයේ ගමන් කරමින් අනිත් අයට උපදෙස් දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න අයයි එබඳු අයට අන්න අර ඌඩයක් අතින් අත අඳුරගෙන යනවා වගේ නෙවෙයි ඒ අයට පුළුවන් ඒ අනික් අයට මෙන්න මේ ගුණ ධර්ම වදා කරන වැඩි දියුණු කරන ආකාරය හේතු සහිතව පෙන්නුම් කරන්න. අන්න ඒක නිසා ඇත්ත වශයෙන්ම හැම කෙනෙක් හැම බෞද්ධයෙක්ම බුද්ධ ශාසනය තමා තුළ පිහිටුවා ගන්න බලාපොරොත්තු වෙනවා නම් කරන්න ඕනේ තමන් මේ ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ යමින් තමන් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ ලෝකයාට කල්යාණ මිත්‍රෙක් වෙන්න උත්සාහ කරන්න ඕන. ඒක ඇත්ත වශයෙන් අනුන් සඳහා කරන දෙයක් නෙවෙයි ඒක තමන්ටත්. සතිපට්ඨානය පිළිබඳව කියලා කියන්නේ මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අනුන් ගැන හිතලත් ඒ වගේම තමන් ගැන හිතලත් මේ දෙපක්ෂය ගැනම හිතලා සතිපට්ඨානය පුරුදු කරන්න කියලා. මේ එතකොට මේක අපතේ යන දෙයක් නෙවෙයි මේ හැම එකකින්ම ඉදිනදා ජීවිතයේ තමන්ගේ මේ මනුෂ්‍යාත්ම භාවයේ උපරිම ප්‍රතිඵලය උපරිම ඵලය නියමසාරේ ලබා ගන්න පුළුවන් මේ ලෝකෝත්තර ගුණ ධර්ම තමා තුළ වැඩි දියුණු කර ගන්න පුළුවන් මේ සතියේ ඉඳලම ආරක්ෂා යම් කිසි මේ ශාසන මාර්ගයේ ගමන් කරන්න උත්සාහවත් වෙනවා නම් එතකොට මේ අප්‍රමාද කියන වචනය තුලින් අපිට හිතා ගන්න පුළුවන් මේ බුදු පියාණන් වහන්සේ කොයිතරම් වටිනා ධර්මයක් අපට මතු කරලා දීලා තිබෙනවද කියලා ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ සති සම්පජඤ්ඤය කියන එක සතිය දැනුවත් වීමක් කියන මේ ගුණ ධර්ම දෙක මේක බොහෝ විට එකටයි යන්නේ සිහිය එක්කම දැනුවත් වීම ඒ ඒ කාරණා දෙක දිනු කර ගැනීමට උපකාර වන භාවනාවක් ඇහිලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන එක්තරා ස්ථානයක ඒ තම තමන්ට පැමිණෙන තමන් තමන්ගේ ශාරීරිය ආශ්‍රිතව තිබෙන වේදනාවන් මේ වේදනාව එනවා ඒක පවතිනවා ඒක නැති වෙලා යනවා කියලා ඒක දිහා බලාගෙන ඉන්නවා හරියට අර අමුත්‍යෙක් දිහා බලන් ඉන්න වගේ මෙතන තියෙන්නේ අමුත්‍ය මේ තමන්ගේ ශාරීරියේ තමන් එක්ක තිබෙන දේවල් නමුත් මේවා පිළිබඳව අර අපි කලින් කිව්වා අර වඩුවා යතු ගාන ලිය දිහා බලන්න වගේ අමුතු දෙයක් දිහා බලන්න වගේ අපි මේව හොඳට අඳුනගෙන ඉන්නවා කියලා හිතා ගන්න මෝහය නිසා අපි මේ දිහා බලන්නේ නැත්තේ ඒ වෙනුවට බාහිරව පිටත දකින්න ලැබෙන විවිධ ප්‍රසංග සංදර්ශනය බලන්නයි යන්නේ නමුත් හොඳම සංදර්ශනය හොඳම ලෝකයේ තිබෙන හොඳම රැඟුම නාට්‍ය නරඹන්න පුළුවන් සතිය සම්පජඤ්ඤ යොදලා තම තමන්ගේ ඉරියව් පැවැත්වීම දිහා බලනවා ඒක කොයි තරම්ද කියනොත් බුදු පියාණන් වහන්සේ අර ඉරියව් පිළිබඳව ප්‍රකාශ කළ තැන ඒ යාමි මාදීදී වගේම ඊළඟට සඳහන් කරනවා යථා යථාවා පනස්ස කායෝපනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියලා යම් යම් ආකාරයකින් ශරීරය පිහිටුවා තිබේද ඒ ආකාරයෙන් මේ තැනත්ත දැනගන්නවා කියලා සාමාන්‍යයෙන් අපි අපේ ශරීරය පිහිටුවා තියෙන ආකාරය ඊටම කලාතුරකින් මෙනෙහි කරන්නේ නමුත් අර නිසියාකාර සතියෙන් මෙනෙහි කරන පුද්ගලයාට තමන් දිහා බලනකොට තමන්ම මේ කරන්නේ රැඟුමක් නේද? එදිනදා මේ උදෑසන නැගිට අවස්ථාවේ ඉඳලා නිින්දට යනකම් මේ කරන්නේ එක්තරා රැඟුමක් නේද කියලා හිතෙනවා. ඒක තුලින්ම බොහෝ විට මේ සතර කලකිරීම ඇති වෙනවා. ඕකයි බුදු පියාණන් වහන්සේ ඉරියව් පැවැත්වීම ආදීදී පවා සතිය යොදන්න කියලා ප්‍රකාශ කළේ. ඉතින් ඒ විදිහට දැන් මෙතන මේ වේදනාවල් පිළිබඳවත් ඒ කයේ බාහිර පැවැත්ම පමණක් නොවේ. කයට එන ශරීරයට එන වේදනාවල් පිළිබඳවත් මේ වේදනාව ආවා සැප හෝ වේවා දුක් හෝ වේවා මේ විදිහට ආවා මේක පැවතුණා නැති වුණා ඒ විදිහට වේදනාවන් පිළිබඳවත් බලන්නේ කියලා ප්‍රකාශ කරලා තිබෙනවා සති සම්පජඤ්ඤය දිනු කරගැනීමට ඒ වගේම සංඥා කියලා කියන්නේ හැඳිනීම සිතට ඇස් කන් ආසාදීන් අපිට නොයෙකුත් සංඥාවල් අරගෙන එනවා නොයෙකුත් සංඥාවල් හැඟීම් යම් යම් හැඳිනීම් මාත්‍රයන් අපට එනවා ඒ සංඥාවල් පිළිබඳවත් දැන් අපි හිතමු දැන් මේ කතා කරන වෙලාවට මේ දැන් සද්දයක් ඇහෙනවා ඒ ඇහෙනවා කියලා නතර කළ හැටි එතන ඉවරයි ඒ ශබ්දය. ආයිත් මං කතා කරනකොට ආයි ශබ්දයක් ඇහෙනවා. ඒ බාහිරව ශබ්දයත් එහිමයි. ඊළඟට සමා පිළිබඳවත්, අනුන් පිළිබඳවත් මේ විදිහට බලාගෙන ඉන්නකොට ඒකත් එක්තරා නාට්‍යයක් වගේ. ලෝකයේ හොඳම නාට්‍යයන් නරඹන්නේ නැතුව අපරාධි මුදල් විනාශි කරනවා මේ ලෝකයා. හොඳම නාට්‍ය මෙන්න මේ ශාරීරික ක්‍රියා කරන හැටි. කායානුපස්සන සතිපට්ඨානය, වේදනානුපස්සන සතිපට්ඨානය, වේදනාවල්ලේ යන හැටි. චිත්තානුපස්සන සතිපට්ඨානය, මේ සිත ඇල්මෙන් රාගයෙන් එව රතු පාට වෙන හැටි, ද්වේෂයෙන් නිල් පාට වෙන හැටි, සංඥා පූර්ව වගේ, මෝහයෙන් කළු පාට වෙන හැටි, මාර්ගයක තිබෙන සංඥා පූර්ව වගේ, එහිත වෙනස් වෙන ආකාරය. ඊළඟට සිතට එන සිතිවිලි, මේනවා යනවා, එනවා යනවා. මේවා ශීඝ්‍රයෙන්, කොයිතරම් ශීඝ්‍රයෙන් එනවද යනවද? ඔන්න ඔය විදිහට බැලීම. දැන් මෙතන එතකොට දැන් මෙතන විශේෂයෙන් ප්‍රකාශ කළේ වේදනාවන් පිළිබඳ වෙනවා, පවතිනවා, නැති වෙනවා දකිනවා. බලමින් සිටිනවා. ඊළඟට සංඥාවන් පිළිබඳව ඊළඟට ඒ වගේම විතර්කයන් පිළිබඳ විතර්ක කියලා කියන්නේ හිතිවිලි. මේ හිතට ගලාගෙන එන දවසකට ගලාගෙන එන සිතිවිලි. කොයි තරම් විවිධද කොයි තරම් පුදුමද. ඒවා ලෝකයට ඇහෙනවා නම් එහෙම මේ හිතිවිලි. හිතිවිලි බොහෝ විට කටින් පිට වෙන්නේ නැහැ. ඒවා පිට කරනවා නම් පිස්සෙක් කියලා ලෝකයා සලකනවා. ඒ තරමට මේ හිත වික්ෂිප්තයි. හිතට එන සිතිවිලි ඒ තරම් විවිධයි. හිතා ගන්න බැරි තරම් මහා භයානක සිතිවිලි සමහර විට එනවා. මෝඩ සිතිවිලි එනවා. ඉතින් ඒවට අවනතුණු අය හැතිරෙන ආකාරයේ ඒවා පාලනයක් කරගන්න බැරි වුණාම විතරයි ලෝකයා පිස්සයි කියලා වෙන් කරලා කොටුවකට ගිහින් දාන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේට පෙනුනේ මුළු ලෝකයේම පිස්සන් කොටුවක් වගේ. මේක කෙනෙකුට කියනකොට මහා උගතුන්ට මේක සමහර විට කරපු අපහාසයක් කියලා හිතන්න පුළුවන්. අර අන්ධ භූතෝ අයං ලෝකෝ කියලා ලෝකයා අන්ධයයි කියලා කිව්වා වගේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ පුතඥයන් ඔක්කොම මේ හැම කෙනෙක්ම පිස්සන් හැටියට උමතුවට වැටලා ඉන්න අය හැටියට. ඒ විදිහට මොකද ඒ පුතඥයන්ගේ මනස බොහෝ විට පිස්සුව වගේ. දැන් මේ විදිහට කල්පනා කරලා බලනකොට මේ හිත ඉක්මවා ගැනීම සඳහා ඊටමත් උපකාර වෙන අප්‍රමාද පදේ අනුව කල්පනා කරලා බලනවා නම් මෙන්න මේ සතර සතිපට්ඨානෙ. මේ සතර සතිපට්ඨානෙ දැන් අපි අර කායානුපස්සනාවෙන් ආරම්භ කළ එක ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනකොට මේ ශාරීරිය ගැන මෙනෙහි කරන්න ඒ ශාරීරියේ තිබෙන වේදනාවල් ප්‍රකට වෙනවා. සාමාන්‍යයෙන් දුක් වේදනාවක් සැප වේදනාවක් කියන දෙක අතරයි ලෝකයා ජීවත් වෙන්නේ. උපේක්ෂා වේදනාව මදහත් වේදනාව කියන එක ගැන ලෝකයා දන්නේ නැති තරමයි. ඒ තරම් ලෝකයා අර දෙකේ ගැලිලා ඉන්නේ. නමුත් ක්‍රමක්‍රමයෙන් වේදනාවන් ගැන මෙනෙහි කරන පුද්ගලයාට අන්න අර සැප වේදනා, දුක් වේදනා, මේ මදහත් වේදනාව පවා අල්ලගන්න පුළුවන් වෙනවා. ඔය විදිහට වේදනාවල් ඒත් එනවා යනවා කියලා ඒවා පිළිබඳවත් අවබෝධයයි. ඒවායේ යථා ස්වභාවය. ඊළඟට ඒ වගේම වේදනානුපස්සන, ඊළඟට වේදනාවන් අනුව සිත හැසිරෙන ආකාරය. ඒ ලෝභය, ද්වේෂය, මෝහය ආදී අනුව සිත ක්‍රියා කරන ආකාරය. ඊළඟට සිතට එන සිතිවිලි ඒවායි කුසල පක්ෂයත් අකුසල පක්ෂයත් පිළිබඳව සැලකිලිමත් වෙලා අකුසල සිතිවිලි ආව හැටිය නොපමාව ඒවා පැන්නීමට යම් කිසි උත්සාහයක් දරන්නට වෙනවා. කුසල සිතිවිලි ඒවාට ධෛර්ය දීලා ඒවා තහවුරු කරගන්න වෙනවා. අන්න ඒක නිසාම තමයි මේ සතිය පිළිබඳව සම්මා සතියට කලින් සම්මා වායාම කියලා දක්වලා තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම වීරියක් උත්සාහයක් දරන්න සිද්ධ වෙනවා. මේක ඉබේන දෙයක් නෙවෙයි. සම්්‍යක් ව්‍යායාමය කියලා කියන නූපන් අකුසල් නූපද වීම සඳහා, තිබෙන අකුසල් නිරපීම සඳහා, නූපන් කුසල් ලං කර ගැනීම සඳහා, උපන් කුසල් සිතිවිලි ඒවා තහවුරු කර ගැනීම සඳහා කියලා කියන හතර ආකාර වීරියක් දන්ට සිද්ධ වෙනවා. ඒ වීරිය තුලින්මයි සතිය සම්මා සතිය කියලා එක ඒ தත්ත්වය ලබා ගන්න පුළුවන් වන්නේ. ඒක නිසා අර ශ්‍රද්ධාව යම් කිසි පුද්ගලෙකුට තිබුණා නම් ඒ අනුව මෙන්න මේ වීරිය යොදලයි. ඊළඟට ඒ අනුව තමයි සතිය ඇති වෙන්නේ. සතිය කියන ගුණධර්මය, සති කියන ගුණධර්මය යම් කිසි කෙනෙකුන් තුළ ඇති කරගත්තනම් ඒ සතිය හැම මොහොතකටම අර ඇතා අර සිංහයාට මුහුණ දෙන්න වගේ ඒ කරන දේට පූර්ණ අවධානය යොමු කරනවා, නොවිසුරුණ අවධානය යොමු කරන පුළුවන් ශක්තියක් ඇති වුණා නම්, ඒ වගේම ඒක අඛණ්ඩව නොකඩවා තබා ගන්න පුළුවන් ශක්තියක් ඇති වුණා නම්, බොහෝ විට අපි මේ ඒක පුරුදු කිරීමේදී සතිය එනවා යනවා නැවත නැවත මතු කර ගන්න ඕන. අදිෂ්ඨාන කරලා අදිෂ්ඨාන ශක්තියෙන් ඒක මතු කර ගන්න ඕන. හිත දුර්වල කර ගන්න නරකයි. ඒක පාට බෑ මේව ලබා ගන්න. නමුත් අපි හිතමු ඔන්න මම මේ අද මේ වෙලාවේ උදෑසන හිතා ගන්නවා මම මේ සතිය පුරුදු කරන්න කියලා. මේ විනාඩි 5යි 10යි මතකත් නෑ මොනවා වුණාද කියලා. ආයි අරක අදිෂ්ඨානිය මතු කර ගන්න ඕන. තැන්පත් වෙලා ආයිමත් මේ මෙතන ඉඳලා එහෙම නැත්නම් සමහර විට කෙනෙකුට කරන්න පුළුවන් පැයෙන් පැයට අදිෂ්ඨාන කරනවා. පැය දෙකින් දෙකට අදිෂ්ඨාන කරනවා. සතිය කිලිහෙන බව දැනුන හැටිය නැවත මතු කර ගන්නවා. ওই විදිහට කරලා එතකොට ඒ සතිය පිළිබඳව විශේෂ උත්සාහයක් දරන්න සිද්ධ වෙනවා. එහෙම උත්සාහයක් දරලා අඛණ්ඩ සතිය කියලා කියන්නේ නොකඩවා පැවැත්විය හැකි සතිය ඇති වුණු අවස්ථාවේ තමයි අන්න අර කටපොඩි අර කූප්පියකට තෙල් ටිකක් වක් කරන්න වගේ හොඳ ලස්සනට ඒ සතියේ සති වැළ යනවා. ඒකට තමයි අඛණ්ඩ සතිය කියලා කියන්නේ. මේ විදිහේ සතිය ඇති පුද්ගලයාට ඉතාම පහසුයි සමාධිය ඇති කරගන්න. සමාධිමත් සිතක්. ඒකෝට සමාධිමත් සිතක් ඇති වුණා නම් ඒක ලොකු ශක්තියක්. ඒ සමාධිමත් සිත සම්‍යක් සමාධියෙන් නැති වුණා ඒ தත්වය ඒ ඇති වුණා නම් ඒ තැනත්තාට පුළුවන් අර විදර්ශනා ඥාන මතු කරගෙන ඒ සමාධි සිතෙන් ලෝකේ යථා ස්වභාවය ඇතිවීම නැති පිළිබඳ ඒ අනිත්‍ය தත්වය ඒක පිළිබඳව ගැඹුරින් අවබෝධය කරගෙන අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් අරහත් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේ බුදු පියාණන් මහසේ දීපු අප්‍රමාද කියන වචනය තුල මුළු මහත් සාසනික ගුණධර්ම සම්භාරයම එක්ක වෙනවා. මේකේ ආරම්භය හැබැයි මෙන්න මේ වකුරු දෙකේ වචනය තුලයි, සති කියන වචනය තුලයි. මේ සිහිය ඒ ප්‍රමාණයෙන් අපේ එදිනදා ජීවිතේ පවා උත්සාහවත්ව දිනු කරන්නට බලන්ට ඕන. ඒ වගේම මේ වගේ විවේක දවසක පොය දවසක එහෙම නැත්නම් කමන් යම් කිසි භාවනා කර්මස්ථාන පුරුදු කරන කෙනෙකුන් යටතේ දින ගණනක් ඒ සඳහා වෙන් කරලා අමාරුවෙන් හරි වැටුප් නැතිව හරි ඒ කටයුත්තෙ යෙදිලා මේ ගුණධර්ම දිනු කරන්න උත්සාහවත් වෙන්න ඕන. සමන් තුල තිබෙන්න පුළුවන් මේ නිවන් දැකීමේ ශක්තිය. බැරියේ බැරියේ කියලා ඉන්නේ නැතුව ඒ සඳහා උත්සාහවත් වෙනවා නම් ඒ තැනත්තාට අතීතයේ යම් කිසි පුණ්‍ය ශක්තියක් ඇතොත් ඉතාම ඉක්මනින් සමහර විට මේක දිනු කර ගන්න පුළුවන් වෙනවා. ඉක්මන් ප්‍රතිඵල දැකීමේ ආසාවෙම නොවේ. නමුත් ඒකේ හරි ආකාරය දෙනවා නම් සමහර විට මේ ගුණධර්ම තුලින් සමන්ත මේ ජීවිතයේදී මුතුන් ඒ தත්ත්වයන් ලබා ගන්න පුළුවන්. දැන් එතකොට මේ අවස්ථාවේ අද දින ගැන කල්පනා කරලා බලනකොට අපි මේ මෙච්චර මේ කතා කරේ වෙන දෙයක් ගැන නෙමෙයි, බුද්ධ ශාසනය ගැන. ලෝකයේ දැන් හැමතැනම අහන්න ලැබෙන්නේ බුද්ධ ශාසනය ගැනයි. නමුත් අපි ඉදිරිපත් කළ එක වෙන ආකාරයකටයි. ඒ බාහිර පැත්තේ නෙවෙයි බුද්ධ ශාසනය කියලා කියන්නේ අපි අර කලින් කිව්ව ආකාරයට හදවතින් හදවතට යන පණිවිඩයක්. මේක හදවතට වදින්නෙත් නැත්නම් ධර්මය කොහොමද මේක ගෙන යන්නේ? දැන් තියෙන හැටියට බොහෝ විට මේවා ගොඩනැගිලි වලට සීමා වෙලා ඒවා බුද්ධ ශාසනයට නව ජීවනයක් දෙන්නේ කොහොමද? සායන් ටිකක් ගන්නවා ඒවයි ගොඩනැගිලි වල. එහෙම නැත්නම් තවත් ප්‍රතිසංස්කරණය කරනවා. මේවයි නුයි මේ බුද්ධ ශාසනය නගා සිටුවන්නේ. ඒ විදිහට බුද්ධ ශාසනය නගා සිටුවීමක් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම තුන තුල මේ බුද්ධ ශාසනය තැන්පත් වෙලා තිබෙනවා කියන ගැඹුරින් කල්පනා කරගෙන ඒක සඳහා අප්‍රමාදීව මේ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රය කෙනෙක් ඉතාම දුර්ලභයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. ඒ වගේම බුද්ධ ශාසනය කියන්නේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ එක් අවස්ථාවක කල්යාණ මිත්‍ර සම්පත්තිය වටිනාකම ගැන කියනකොට මට නම් පේන්නේ ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ භාගයක් කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ආනන්ද එහෙම කියන්නේ නැහැ, මුළු මහත් බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍ර සම්පත්තියයි කියලා. අන්න ඒක මේ පින්නතුන්ටත් කල්පනා කර යුතුව තිබෙනවා. එතකොට ඒ කල්යාණ මිත්‍රෙන්ගෙන් ප්‍රයෝජනය ගන්න අතර තම තමනුත් කල්යාණ මිත්‍රයෙන් වීමට සුදුසුකම ලබා ගැනීමට නම් මෙන්න මේ ධර්ම මාර්ගයේ ගමන් කරන තරයේ අදිෂ්ඨාන කරගන්න ඕන. එහෙම කිරීමෙන් තමයි මේ බුද්ධ ශාසනයක් ආරක්ෂා වෙන්නේ. එතකොට අද මේ අදවැනි මේ පොසොන් පෝය දවසක මේ වැඩි පිළිසක් මේ අපිට පේනවා මේ බොහොම දෙනෙක් සිය සමාදන් වෙනවා තිබෙනවා. ඒ සඳහා දවසක් වෙන් කරලා මේ විදිහට බණ භාවනාවලින් යුක්තව ජීවිතය ගෙවීම ඉතාමත් වටිනා ශාසනික ගුණ ධර්මයක්. ඒ වගේම මේ සාමාන්‍යයෙන් ධර්ම ශ්‍රවණය කිරීමේදී පවා ඒ කාර්යාකාර මෙනෙහි කරමින් ඒ ධර්මයට කන් දෙනව නම් ඒ තැනැත්තාට පුළුවන් ඒ අතීතයේ පුණ්‍ය ශක්තියක් තිබෙනව නම් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රියන් දිනු කර ගැනීම තුළින් සමාධියක් ඒ කියන්නේ සද්ධාව තුළින් ඊළඟට ඒ ධර්මයට හරියට කන් දෙන්න යොදන උත්සාහය වීරිය ඊළඟට ඒ තුළින් සතිය මතු කර ගන්නවා ඒ කාලය තුළ සමාධිය සිතේ ඇති වෙනවා ඒ තුළින් මේ ධර්ම කාරණා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබනව නම් එබඳු අවස්ථාවල කෙනෙකුට යර් බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළ අවස්ථාවේ මාර්ගඵල ලැබුවා වගේ එබඳු ඒ සත්ව පවා ලබා ගන්නට පුළුවන් අය කියන්නේ ඒවා හරියාකාර කරනව නම් පමණයි හැම කෙනෙකුටම මේ විදිහට සිදුවෙනව නොවේ අනේ විදිහට කල්පනා කළාද මේ සුළු කාලය තුළ මේ පැය තුළ පවා මේවා මේ කියන ගුණ ධර්ම තමා තුළ රෝපණය කර ගැනීමට වැඩි වර්ධනය කර ගැනීමට මේ අවස්ථාවේ සමන් පේවිලා මේ කටයුතු කළා කියලා ඒ සතුට ඇති කර ගන්න ඕන එහෙම සතුට ඇති කර ගනිමින් මේ ආරම්භ කර ශාසන ගුණ ධර්ම වගා කිරීමේ ව්‍යාපාරය මේකයි නියම වගාව ගුණ වගාව අනිත් කොයි වගාව තිබුණත් ගුණ වගාව නැත්නම් එතන පරිහානියයි මෙන්න මේ ශාසනික ගුණ ධර්ම වගාවට යොමු වෙලා මේ කටයුතු තුළින් ඇති තාක්ෂණික මේ අති ගොහොර භයානක මේ සංසාරයෙන් අත් මිදලා උතුම් අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඒ මාර්ගඵල අවබෝධයෙන් උතුම් අමා මහ නිවනින් මේ සසර දුක් කෙලවර ගැනීමේ ශක්තිය බලය ලැබීවා කියලා මේ විදිහට තම තමන් පිළිබඳව අධිෂ්ඨානක ප්‍රාර්ථනා ඇති කර ගන්න ඕනේ. ඒ වගේම ශාසන ආරක්ෂක දේව මණ්ඩලයක් මේ ස්ථානයට අධිගෘහිත දෙවි දේවතාවුන් ඇතුළු යම් තාකේ දෙවි දේවතාවුන් මේ බඳු මේ ශාසනික ගුණ ධර්ම අනුමෝදන් වෙනව නම් ඒ හැම දිනෙකටම මේ අවස්ථාවේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය වශයෙන් අපි මේ ක්ලැස් කරගත්තු පුණ්‍ය සම්භාරය අනුමෝදන් කරමු. එහිම අනුමෝදන් වීමෙන් ඔවුන් මේ ශාසනයට ආරක්ෂාව සලසන අතරම තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරත්වා කියලා දෙවියන්ට ආශිර්වාද වශයෙන් ඊළඟට ඒ වගේම අවීචියේ පටන් අකනිටා දක්වා වූ යම් තාක් ලෝක සත්ව කෙනෙක් පින් අනුමෝදන් වීම බලාපොරොත්තු වෙනවා නම් ඒ තම තමන්ගේ ඥාතීන් ඇතුළු මේ හැම දිනෙකම මේ පින් අනුමෝදන් වීමෙන් අකිතාකික්මනිනේ දුගති තත්ත්වලින් අස්මිදිර සුගති තත්ත්වලට පත් වෙලා ඒ කල්යාණ මිත්‍රා ආශ්‍රය ලබාගෙන බණ භාවනා කරලා මේ උතුම් අමා මහ නිවනින් සංසාර දුක් කෙලවර කරගන්න ශක්තිය බලය ලබත්වා කියලා මම ප්‍රාර්ථනා කරගන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරගෙන දැන් මේ අවස්ථාවේ මේ වට අදාළේ ගාථා කියලා ඉන්නින් සත්තාවතා චන්ති සම්පතං
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලේන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.